सत्प्रदीप जन्मभूमि अंकदीप विजय भूमि
जन्मभूमि
अपे
श्रीलंका संगमे अनुग्रह तरंग रात्रि जन्मभूमि जन्मभूमि गुणवत् සුදයි සන්ධ්‍යාවේ ඔබගේ සුන්දර නිවහන කරා අපි එකතු වෙන්නේ විශේෂයෙන්ම කතා කරන මම චින්තක රණවීර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ඔබ වෙත ගෙන එන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන තුලින් අද අපි හිතුවා මෝටර රථ තත්ත්ව පරීක්ෂාව වොරන්ට් ඔෆ් ෆිට්නස් පිළිබඳව යම් කරුණු ටිකක් සාකච්ඡා කරන්න අපගේ ජීවිත කාලයෙන් සැලකිය යුතු කොටසක් ගෙවන්නේ මෝටර රථයේ තුල කිව්වොත් වඩාත් නිවැරදි. එය පෞද්ගලික මෝටර රථයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදු ප්‍රවාහන සේවයක් වෙන්න පුළුවන්. කොහොම නමුත් මෙම කාණ්ඩ දෙකටම අයත් මෝටර රථය නිවැරදි ධාවන තත්ත්වයෙන් පවත්වාගෙන යාම මෝටර රථ හිමිකරු වගේම පදවන්නාගේ යුතුකමක්. ඉතින් අපි හිතුවා මේ ශේෂ්ත්‍රේ පුරා අවුරුදු 25කටත් වඩා අද්දකීම් ඇති එවැගේම ශ්‍රී ලංකාවේ තාක්ෂණික නිපුණතා මධ්‍යස්ථානයක උපදේශකවරයෙක් වශයෙන් සේවය කළ දැනට නවසීලන්තයේ වෙස් පොයින්ට් මෝටර්ස් ආයතනයේ හිමිකරු වන ඉන්දු සිරිවර්ධන මහත්මයාට මෙම වැඩසටහනට ආරාධනා කරන්න. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ජන්මභූමි වැඩසටහනේ ආරාධනය පිළිඅරගෙන මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා පැමිණි ඉන්දු සිරිවර්ධන මහත්මයාව අපි ඉතාමත් ආදරෙන් සාදරයෙන්
कार्य बहुल
කාර්ය බහුලකම මොකද විශේෂයෙන්ම මේ හැමදේම කරන්න වෙලා තියෙන්නේ මේ ක්ලික් ඇන් කලෙක්ට් සිස්ටම් එකදනේ ඒ නිසා ඉතින් කොහොම නමුත් ඉන්දු මහත්තයා මට ඇත්තටම ඔබ මේ ශ්‍රේෂ්ත්‍රයේ ඉතාම ලොකු කාලයක් ඔබට නිපුණත්වයක් තියෙනවා ඔබට මොකද හිතෙන්නේ මම මෙහෙම දෙයක් අහුවොත් ඔයාලට පුළුවන්ද මගේ කාර් එකට වොෆ් එක දෙන්න
එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ ඒ වාහනේ අපි අර පරීක්ෂණය සිද්ධ කරන්න ඔබට ඒක නීත්‍යානුකූල නැත්නම් කොහෙත්ම අර වොරන්ට් ඔෆ් ෆිට්නස් ස්ටිකර් එක විදුරු ඇලවෙන්නේ නැහැ මොකද ඒක තමයි රජයේ බලාපොරොත්තු නව ශ්‍රීලන්ත රජයේ NZTA New Zealand Transport Agency එක බලාපොරොත්තු වෙන්නේ ඒ ස්ටිකර් එක වීදුරු අපි උඩ කෙරවලේ හයි කරන මේ අලවන ස්ටිකර් එක ඉදිරි මාස 6ට හරි ඉදිරි අවුරුද්දට හරි වළංගු වෙනවා ඒ මෝටර රථය 100%ක්ම ආරක්ෂාකාරී වෙනවා
මම එතෙන්ට එනවා ඇත්තටම මොකද්ද මේ වොෆ් එක මොකටද මේ කාර් එකට වොෆ් එක
සාමාන්‍ය වාහනේ පාවිච්චි කරන අයට නොපෙනෙන වැරදි විශාල ප්‍රමාණයක් වාහන ඇතුලේ හැංගිලා තියෙනවා ඕනෝ වාහනයකට පුළුවන් දෙයක් ඒ විශේෂයෙන් මේ හැංගිලා තියෙන දේවල් හොයා ගැනීම තමයි මේ වොරන්ට් ඔෆ් ෆිට්නස් එකේදී කරන්නේ ඊට අමතරව ඒ හැංගිලා තිබිච්ච වැරදි හොයාගෙන ඒවා ඒ නිෂ්පාදකෝ ඒ එක එක රටවල ඉන්න නිෂ්පාදකයෝ කියන විදිහට නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් කරලා මාර්ගයේ ධාවනය කරවීම සැලැස්වීමේ ක්‍රියාවලිය තමයි වොරන්ට් ඔෆ් ෆිට්නස් කියලා කියන්නේ. ඉතින් මේ නවසීලන්තයේම විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ සමහර පළාත්වල තියෙනවා. යුරෝපයේ විශේෂයෙන්ම ඒ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා ජපානයේ තියෙනවා. ඉතින් ඒ හේතුව නිසා තමයි දැන් මේ වොරන්ට් ඔෆ් ෆිට්නස් එක වැනි දෙයක බලාපොරොත්තු වෙන්නේ. දැන් ඕස්ට්‍රේලියාවේ මේකට කියනවා රෝඩ් වර්ති කියලා. පාර්ට ගැලපෙන විදිහට මේ වාහනේ තියනවද කියන එක. මේ අවසාන බලාපොරොත්තුව තමයි වාහනේ ඇතුළේ යන පිරිසයි වාහනෙන් එළියේ තියෙන දීපලයි ආරක්ෂා කිරීම, අනතුරක් සිදු නොවන තැනට වාහනේ තබා ගැනීම තමයි ඔරොන්ටෝ ෆිට්නස් එකේ.
ඒ කියන්නේ කාර්මික දෝෂයක් හේතු කොටගෙන අනතුරක් සිදුවීමෙන් වළක්වා ගැනීම නේද?
ඔව්. ඊට අමතරව අපි හිතමු දැන් විශේෂයෙන් අපිට මේ වගේ රටක අර 5 කිලෝමීටර 100ට වේගින් යන එක සාමාන්‍ය දෙයක් නේ. අපි කියනවා ඒකට මෝටර් වේග කියලා. එහෙම නැත්නම් හයිවේ කියලා. දැන් ඒ වගේ වේගකින් යන වාහනයක් අනතුරකට භාජනය වුණොත් එහෙම විශාල හානියක් වෙනවා. මොකද වේගය වැඩි. එතෙන්දී මේ වාහනේ ඇතුලේ ඉන්න පුද්ගලයන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම තමයි ප්‍රධානම අරමුණු වලින් එකක් වෙන්නේ. මේ අවුරුද්දට සැරයක් හරි මාස 6කට සැරයක් හරි මේ ඔරොන්ටෝ ෆිට්නස් එක කිරීම. ඉතින් ඒකේ තා පැහැදිලි මේ ප්‍රතිවිපාක තියෙනවා. මේ පහුගිය අවුරුදු 30 ඇතුළත මේ නවසීලන්තයේ වෙච්ච මෝටර් තනතුරු ගත්තොත් එවන් වෙන ජීවිත හානි ප්‍රමාණය, දේපල හානි ප්‍රමාණය ඉතාමත්ම අමුම වෙලා තියෙනවා. මේ මෝටරත නිසි ආකාරයෙන් නඩත්තු වෙලා තියෙනවා.
ඉන්ද්‍ර සිරිවර්ධන මහත්තයාට මේ ශේෂ්ත්‍රයේ තියෙන මේ දැනුම ඔයා එක ලබා ගත්තේ එක්ක මේකට තරඟ විභාගයකින්ද? අපි ඉස්සෙල්ලා මේ වොෆ් එක පිළිබඳව ඔබට ලැබුණ වොෆ් පරීක්ෂක තනතුර පිළිබඳව කරොත් මේක තරඟ විභාගයකින්ද, එහෙම නැත්නම් ඔයාගේ මේක පළපුරුදු මත ඔයාට ලැබිච්ච එකක්ද? ඒක ගැන පොඩ්ඩක් විස්තර කරොත් එහෙම.
ඔව්. දැන් මේ සම්පූර්ණ මේ ක්‍රියාවලිය IT ආයතනයක් තියෙනවනේ, නිව්සීලන් ට්‍රාන්ස්පෝර්ට්
ඒජන්සි
NZTA. ඒගොල්ලෝ තමයි මේ වාහන පරීක්ෂා කරන පරීක්ෂක يعني එහෙම නැත්නම් ඉන්ස්පෙක්ටර්ස්ලා නිර්මාණය කරන්නේ. එතකොට චිරාත් කාලයක් මුල්ලේ තිබුණා නීති රීති මාලාවක්. පළපුරුදු මෝටරත කාර්මිකයෙකුට තමයි මෝටරත පරීක්ෂකයෙක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ක්‍රමයට තමයි මම පරීක්ෂකයෙක් උනේ 2006 වර්ෂයේ. එතකොට ඒකෙදී ඔව් විභාගයක් තියෙනවා. ඒක ලියන විභාගයකුයි මේ ප්‍රායෝගික පරීක්ෂණයකුයි. ඉතින් ඒක සමර්ථ වෙන්න හුඟක් අමාරුයි. මොකද මම ඒ විභාගය කරන දවස්වල මම අඳුරගත්තා මේ රටේ ඉන්න සුදු ජාතිකයෝ කීප දෙනෙක් මාත් එක්ක හිටියා. ඔවුන් එක්කෙනෙක් තුන්වෙනි වතාවට විභාගයට පාස් වෙන්නේ, අනිත් එක්කෙනා හතරවෙනි වතාවට. ඉතින් හැබැයි ඒ දෙන්නම ඒ මං වාඩි වෙච්ච අවස්ථාවේදී සමත් වුණේ නැහැ. මට පළවෙනි වතාවෙම ඒ අවස්ථාව ලැබුණා. ඉතින් ඒක මගේ ජීවිතේ ලැබුණු ලොකු වාසනාවක්, ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා. දැන් විශාල වෘතු 20කට වැඩි කාලයක් මම ඔය රැකියාව කළා තියෙනවා. ඒක මගේ ප්‍රධාන රැකියාව නෙමෙයි, නමුත් ඒක රැකියාවේ එක කොටසක්. හැබැයි මම හරිම රසවිඳිනවා මං හරිම කැමැත්තෙන් කරන සේවාවක්. මොකද ඒ නිසා විශාල මෝටර් සංඛ්‍යාවක් ආරක්ෂා වෙලා තියෙනවා.
මම හරි කැමතියි ඔබ ඔයා පාවිච්චි කරපු වචනට, ඒක සේවාවක් කියපු එකට. ඇත්තටම මේ සේවාව ලබා ගන්න ඔයා ගාවට වැඩි හරියක්ම එන්නේ කවුද? ශ්‍රී ලාංකිකයෝද? එහෙම නැත්නම්
යුරෝපීයන් තමයි බහුතරේ ඉන්නේ. ඊට අමතරව අපේ ව්‍යාපාරයේ තියෙන ප්‍රදේශයේ ගාක් ඉන්නේ මෞරි ජාතිකයෝ. ඉතින් විශාල මෞරි පිටිසක් ඉන්නවා මේ අපේ පාරිභෝගිකයන් කොටපත් වෙලා. ඊට අමතරව ශ්‍රී ලංකාව ගන්නුත් සෑහෙන පිරිසක් අපේ සේවාව ලබා ගන්නවා.
ඉතින් දැන් ඔයාට දැන් මේ අය මේ හිතවත්කමට ඔයාව දන්නඳුරන කමටද මේ වොෆ් එක ගන්න එන්නේ? නියම නිවැරදි පරීක්ෂාව තුලින් ලබා ගැනීමට කියන එකද ඒගොල්ලෝ හිතන්නේ?
අනිවාර්යෙන් නිවැරදි පරීක්ෂාව තමයි කරන්නේ. එහෙම නැත්නම් මට අපිට පවතින්න බෑ. හැම වසරක් පාසාම විශාල පරීක්ෂණයක් සිද්ධ කරනවානේ. අපි කරපු වාහන වල යම් කිසි වැරද්දක් තියෙනවනේ ඒකට අපිට දඬුවම් ලැබෙනවා. ඒකේ උපරිම දඬුවම තමයි මට තියෙන අවසරය අහිමි කළා දාන. ඒ කියන්නේ මට ඔරොන්ටෝ ෆිට්නස් කවදාකවත් ආයි කරන්න බැරි කරන්න. ඉතින් එහෙම නොවෙන්න තමයි අපි වැඩ කරන්න ඕනේ. එතකොට ආණ්ඩුවේ බලාපොරොත්තු වෙන්නේ යම් කිසි මට්ටමක්ද, ඒ මට්ටමට වඩා ඉහළින් යන්න තමයි අපි උත්සාහ කරන්නේ. මම උත්සාහ කරන්නේ හැම අවස්ථාවෙම. ඉතින් ඒක නිසා ඒ ආරක්ෂා වීම පහුගිය වසර ගණනාව පුරාම තිබුණා. ඉතින් ඒ පාරිභෝගිකයන් මගේ ළඟට එන්නේ යම් කිසි ගැටලුවක් තිබුණොත් එහෙම ඒ මොටරේ ඒකේ සැර බාල කළා තමයි අපි ඒ වාහනේ අයිතිකාරුවට දැනුවත් කරන්නේ. ඒ කියන්නේ ඔහුට විශාල මේ ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ මේ වාහනේ පාරේ ධාවනය කරන්න බෑ මේක නිසා මේක හදිවොත් හදුවි නැත්තම් දුවන්න බෑ කියන අදහසට වඩා ඔහු කැමැත්තෙන්ම තේරුම් ගන්නවා මගේ වාහනේ තියෙන වැරද්ද මෙන්න මේකයි මම මේක හදුවි නැත්තම් මගේ ආරක්ෂාවට අලුත් වැඩියා කරගන්නවා කියන ඇග්‍රීමන්ට් එකට එනවා.
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ගෙනෙන හෙළමීර ප්‍රසංගය ලබන සෙනසුරාදා එනම් 28 වෙනි සෙනසුරාදා සවස 6:30ට ඇවුන්ඩේල් පාසල් ශාලාවේදී පැවැත්වේ. නැටුම් ගැයුම් සහ රංගනයෙන් පරිපූර්ණ නව මුහුණුවරකින් එන මෙම ප්‍රසංගය සඳහා ඔබගේ ප්‍රවේශ පත්‍රය අදම වෙන් කරවා ගන්න. එක් පුද්ගල ප්‍රවේශ පත්‍රයක් සඳහා ඩොලර් 20ක් සහ එක් පවුලක් සඳහා ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 30ක් වශයෙන් මිලදී ගත හැක. මෙම හෙළමිහිරෙන් ලැබෙන සීලු ආදායම් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආධාර සඳහා ප්‍රදානය කිරීමට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ බලාපොරොත්තු වෙයි. මෙම මහඟු කාර්යාවයට ඔබ ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන අපිත් සමග එකතු වෙන්න. අමතක කරන්න එපා දිනේ 28 සවස 6:30ට ස්ථානය ඇවොන්ඩේල් රංගන ශාලාවේ. අපි ඔබ එනකම් බලා සිටිනවා. හෙළමීරත් සමග සතුටු වෙන්න. මහතේ ඒ ගීතයත් සමගම අපි නැවතත් අපේ සාකච්ඡාවට පැමිණෙමු. මට දැනගන්න කැමති ඔබගේ බොහොම හිතවත් කෙනෙක් ඔබගෙන් වොෆ් එකක් ගන්නවොත් ඔබතුමා කොහොමද එයත් එක්ක මේ ගනුදෙනුව කරන්නේ?
හිතවත් කොහොමද තත්ත දැන් වාහනයක් අපි ළඟට එන්නේ. හිතවතා ඉන්න ටිකක් ඈතනේ. එතකොට වාහනය එක්ක තමයි අපි හිතවත් වෙන්නේ. මෝටර රථය මොකද්ද කියන එක. එතකොට හිතවත් වෙලා තමයි මෝටර රථය අපි පරීක්ෂා කරන්නේ වාහනයත් එක්ක. ඉතින් ඒකේ ඒ හිතවත් වීමත් එක්ක මේ මෝටර රථය අපිත් එක්ක කතා කරලා කියනවා මෙන්න මේ දේවල් තමයි අපි ළඟ තියෙන ප්‍රශ්න කියලා. ඒක කතා කරන්න අපි S2 වැඩ කරන්න ඕනේ ඒ තාක්ෂණයත් එක්ක. එතකොට එතෙන්දී අපිට පේන්න පටන් ගන්නවා මේකේ තියෙන ගැටලු මොනවද කියලා. දැන් තමන්ගේ තියෙන මේ පළපුරුද්ද අනුව මේ ගන්න කාලය දිග කොට වෙනවා මේ පරීක්ෂා කිරීම. ඊට අමතරව දැන් අපි බහුතරයක් කරන්නේ එකම වර්ගයේ මෝටර රථයනේ. ජපානයේ හරි යුරෝපයේ හරි නිෂ්පාදනය කරපු ඒ වසරවල ඒ මෝටර රථවල අපි දන්නවා මෙන්න මේ තැන්වල තමයි බහුතරයක්ම ප්‍රශ්න ඇති වෙන්නේ කියන එක. එතකොට
common errors.
ඔව්. එතකොට ඒ මතකයෙන් තමයි අපි යන්නේ. එතකොට ඉතා ශීඝ්‍රයෙන් ඒ තියෙන තැන් වලට අපි ඇස් යනවා. එතකොට ඒ තියෙන දෝෂ අඳුර ගන්නවා. ඒ තියෙන දෝෂ අඳුර ගන්න උදව් වෙන තව දේවල් තියෙනවා. යන්ත්‍ර සූත්‍ර තියෙනවා ඒවට පාවිච්චි කරන්න. දැන් බ්‍රේක් පරීක්ෂා කරන්න දැන් උගත් තැන් වල පාවිච්චි වෙනවා මේ රෝල බ්‍රේක් ටෙස්ටර් එක කියන්නේ. ඉතින් ඊටත් වඩා දියුණු තාක්ෂණයක් තියෙන ක්‍රමයක් මට ලැබිලා තියෙනවා පරීක්ෂා කරන්න. ඊට පස්සේ මේ ආලෝකයේ ප්‍රධාන ලාම්පෝල හෙඩ්ලයිට්ස් වල තියෙනවා එකෙල්ලේ කියලා. يعني ඒකේ ඒ ආලෝක ධාරාව පාරේ යම්කිසි තැනකට තමයි මේ යොමු වෙන්න ඕනේ. ඉතින් ඒක එහෙම යොමු වෙලා නැත්නම් ඒකේ වැරදි තියෙනවා. ඉතින් ඒකට වෙනම පරීක්ෂණයක් තියෙනවා. ශබ්දය බලන්න පුළුවන්, දුම බලන්න පුළුවන්. ඒ වගේ විවිධ තැන් අපි යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලත් මේ පරීක්ෂණය කරනවා. ඒක අනිවාර්යෙන් යොදාගත යුතුයි. ඉතින් මේ හැම එකකින්ම අපි මේ දෝෂයක් සොයාගත්තාම මුලින්ම අපි කරන්නේ මේ අපේ අර හිතවතා. දැන් තමයි හිතවතා වෙන්නේ. ඊට කලින් අපේ කාර්යක තමයි හිතවතා. දැන් ඊට පස්සේ අපේ
දැන් තමයි
අයිතිකාරුට කතා කරනවා. එතකොට ඔහුට මේක පැහැදිලි කරලා දීම තමයි අපේ ඊළඟ අමාරුම කාර්යය. බහුතරයක් පාරිභෝගිකයෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඍණාත්මක උත්තරයක්. එතකොට අපිට ඍණාත්මක උත්තරයක් දෙන්න සිදුවෙන එක හරි අමාරු වැඩක්. මොකද අපි ඔක්කොම මිනිස්සුනේ. ඉතින් අපිට තෝනේ
ඒක තව විදිහකට කිව්වොත් දැන් වෛද්‍යවරයෙකුට හවු වෙනවා මේ රෝගියාගේ බොහොම දරුණු ලෙඩක්. ඒ ලෙඩේ ඒ වෛද්‍යවරයා රෝගියාට කියන්නේ කොහොමද කියන එක තමයි ඉස්සෙල්ලාම කියන්නේ. බය වෙන්න දෙයක් නැහැ කියලා නේද? මේ මාරාන්තික ලෙඩක් තියෙන්නේ. ඉතින් අර එයා පොඩ්ඩක් එතනදී පොඩ්ඩක් සෙටල් වෙනවා. බය වෙන්න දෙයක් නැහැ කියවනේ කියලා. ඒ වගේ තමයි මම හිතන්නේ.
ඒකම තමයි මෙතන තියෙන්නේ. දැන් ඒක කියලා දෙන්න කොහොමද කියන එකත් ඇත්ත වශයෙන්ම කියනවා නම් ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි එකේ මේ පාඨමාලාවක් තියෙනවා. මේ තාක්ෂණය ගැන නෙමෙයි කියලා දෙන්නේ. අපි කොහොමද පාරිභෝගිකව අඳුරගෙන එයාට මේක පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඉතින් ඒකට විනාඩි 5ක් 10ක් වැය කළාට ඒක කවදාකවත් ඒ කාලය අමතක අපතේ යන්නේ නැහැ. මොකද ඒකෙන් ඒ පාරිභෝගිකයා සන්තෝෂ වෙනවා.
ඒ කියන්නේ ඕකේ කොහොමද ඔය සිස්ටම් එකේ තියෙනනේ රීසන්ස් ෆෝ රිජෙක්ෂන් කියලා නේද?
ඔව්.
ඒක වා විස්තර කරනවා ඒ අදාළ උක්ත කර්ම සම්බන්ධව.
ඒ විස්තර කිරීමේ තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණය තමයි ඔය මේ ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි එකේ මේ සමහර පාඨමාල වලින් කියලා දෙන්නේ. ඉතින් ඒක හරියට මේ තේරුම් අරගෙන තියෙනවා නම් ඔය දෙපාර්ශ්වයේම ආරක්ෂා වෙනවා. පරීක්ෂා කරන්නත් මෝටර රථයේ අයිතිකාරයෙක්. ඔවුන් දෙදෙනාම සන්තෝෂයෙන් ඒ කාර්යය හරියාකාරව කළා. ආරක්ෂාකාරී හොඳ මෝටර රථයක් මහමාර්ගයේ ධාවනය වෙනවා.
හොඳයි ඉන්දුසිරෝදන මහත්තයා. ඉතින් දැන් අපි ගීතයකට යමු මොහොතකට. ඉතින් ඔබ මං හිතන ඔබ ගොඩාක් කැමති ගීතයක් තියෙනවා නම් අපිට මේ අවස්ථාවේ ප්‍රචාරය කරන්න පුළුවන්.
මම කැමති වික්‍රත් මහත්තයා බොහොම කාලයකට කලින් ගායනා කළ සරුපස දිලේ පුදින ගෝය මක්සේම කියන ගීතයට.
හොඳයි අපි ඒ ගීතයට යමු. අපේ සාකච්ඡාවට આવොත් ඉන්දු මහත්මයා
මට මේ ගොඩක් අය කියලා තියෙනවා බලන්නකෝ මේ මගේ බ්‍රේක් පෑඩ් වල හොඳට ඝනකම තියෙද්දි බ්‍රේක් පෑඩ් සෞත්තුයි කියලා මාරු කරනවා.
බහුතරයක් මෝටරත වල මේ පරීක්ෂණය කරන අවස්ථාවේදී ඒක හොඳ තත්ත්වයේ තිබුණත් මේක අවුරුද්දක් වළංගු වෙන්න ඕනේ. මේ අවුරුද්ද අවසාන වෙනකොටත් ඒ ආරක්ෂාව ඒ අද කරපුතාවෙන් තියෙනවා. එහෙම නැත්නම් ඒ අවුරුද්ද අවසාන වෙන අපි හිතමු 11 වෙනි මාසෙදී මේක අනතුරකට භාජනය වුණොත් එහෙම ඒ කරපු වොරන්ට් ඔෆ් ෆිට්නස් එකෙන් තේරුමක් නැහැ. එතකොට ඊළඟ පරීක්ෂණයේ අවුරුද්දකට පස්සේ එන දවසේදී මේ වාහනය පාරේ ධාවනයට සුදුසු තත්ත්වයේ තියෙන්නේ. එතකොට ඒ හේතුව නිසා තමයි ওই බ්‍රේක් පෑඩ් එකක් තියෙන්නේ. මේ ගෙවෙන මේ මැටීරියල් එකක් නේ තියෙන්නේ. මේ ඇස්බෙස්ටස් එක මිශ්‍ර කරලා යකඩත් මිශ්‍ර කරලා හදපු මේ ඝර්ෂණ වෙන්න පුළුවන් මේ ද්‍රව්‍යයක් තමයි තියෙන්නේ. ඉතින් ඔක ගෙවෙනවා කාලයක් යනකොට. දැන් එතෙන්දී විශේෂයෙන් අපි හිතන දෙයක් තමයි මේ වාහනේ නිෂ්පාදනය කරපු නිෂ්පාදකය කියලා තියෙනවා මෙන්න මේ ඝනකමට වඩා අඩුයි නම් බ්‍රේක් පෑඩ් එක ඒක අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ. ඒතර ඒක නිෂ්පාදක යුරෝපීය නිෂ්පාදකයන්ගේ ජපාන් නිෂ්පාදකයන්ගේ කොරියන් නිෂ්පාදකයන්ගේ ගණිත වල වෙනස්කම් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම ඔළුවේ තියාගෙන තමයි මේ අවුරුද්දක් මේක දුවා ගන්න පුළුවන්ද බැරිද කියන එක මේ පරීක්ෂකයා මේ තීරණය කරන්නේ. එතකොට ඒ හේතුව නිසා තමයි සමහර පාරිභෝගිකයෝ කියන්නේ නෑ මේකේ මේ ඝනකමක් තියෙනවා තව. ඇයි මේක පාස් කරන්න බැරි කියන්නේ. නමුත් ඒක අවුරුද්දක් අවසානයේදී ඉතාමත්ම භයානක තත්ත්වයකට ගිහිලා තියෙන පුළුවන්. ඕකම තමයි ටයර්ස් වලටත් තියෙන්නේ. ටයර් වලට මේ පිටින් බැලුවහම ටයර් එක ඉතා ලස්සනට පේන්න තියෙනවා. නමුත් ඒක අවුරුද්දක් ධාවනය කරන්න තරම් සුදුසු තත්ත්වේ නෑ. අවුරුද්දක් ධාවනය කරනවා කියන එක අපි හිතන්නේ සාමාන්‍ය නවසීලන්තයේ අවුරුද්දක් ඇතුළතදී කිලෝමීටර් 10,000ක් වාහනේ ධාවනය වෙනවා. ඒක තමයි ඉතාමත්ම මේ පොදු මාස 6කදී කිලෝමීටර් 5000ක් තමයි ධාවනය වෙන්නේ. අපි වාහන 100ක් ගත්තොත් 99ක් මේ ක්‍රමයට තියෙනවා. නමුත් මේ මේ වෙළඳ වාහන නෙමෙයි. ටැක්සි වලට කුරිය වලට පාවිච්චි කරන වාහන නෙමෙයි. සාමාන්‍ය අපි ගෙදර පාවිච්චි කරන වාහන වල අවුරුද්දකට කිලෝමීටර් 10000 කරනවා. ඒතකොට 10000 දී අපි දන්නවා මේක මෙච්චරක් ගෙවෙනවා කියලා. ටයර් එකක ආයු කාලය ඒ ටයර් එකේ නිෂ්පාදන වර්ගය, නිෂ්පාදන රට, නිෂ්පාදනය කරපු දිනේ හැම දෙයක්ම මේ පරීක්ෂණයේදී අපි පරීක්ෂා කරනවා. අනිත් එක ගෙනින ලෝඩ් රේට් කොච්චර ලෝඩ් එකක් ගෙනියන්න පුළුවන්ද?
වේගය
කැරකෙන දිශාව හැම දෙයක්ම පරීක්ෂා වෙනවා. මේකට තප්පරයක් වගේ තමයි යන්නේ මේ එක ටයර් එකකට මේ පරීක්ෂා කරන්නේ.
මිනිස්සු හිතනවා මේ ටයර් එක වටේ අත ගාලා බලනකොට ඒක නෙමෙයි සමහරට පාරිභෝගික හිතනවා නේ. ඒකේ තියෙන සිම්බල්ස් ටිකක්
නේ. ඒ හැම එකක්ම කියවන්න ඕනේ. ටයර් හතරක් තියෙනවනේ ඒ ටයර් හතරම කියවන්න ඕනේ. එතෙන්දී අපිට තේරුණොත් එහෙම එකක් මේ ටයර් එකේ ආයු කාලය අවුරුදු 10ට වඩා වැඩි නම් තව අවුරුදු 11ක් මේක පාවිච්චි කරන්න ඕන නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ටයර් එක හදපු දිනේ ලියලා තියෙනවා අපිට එක්ස්පයර් වෙනවා. එතකොට ඉතින් ඒක කියවන්න කලින් වෙන වෙන ලක්ෂණ වලින් අපිට පේනවා මේ ටයර් එක මරණයි කියන එක. ඉතින් ඊට අමතරව ටයර් එකේ දැන් කට්ට රටාව තියෙනවානේ. අපි කියනවා මේ කට්ටේ ගැඹුර කියලා. ත්‍රෙඩ් ඩෙප්ත් එක. කාර්කේ එළියේ ඉඳලා අපි හිටගෙන රෝදෙ දිහා බලුවහම මේ එළියේ තියෙන කට්ට රටාවේ ලොකු ගැඹුරක් තියෙනවා.
හරිම පෙනුමයි.
ඔව්. හරි ලස්සනයි. අලුත් ටයර් කියලා හිතාගෙන. එතකොට අපි මේ වාහනේ අපි උඩට උස්සනවානේ මේ යන්ත්‍රයක ආධාරයෙන්. ඒ ඉස්සර පස්සේ අපි යටින් ගිහිල්ලා බලන එක ප්‍රධාන තැනක් තමයි මේ ටයර් එක කොහමද කියන එක. ඒතර ඇතුල් පැත්තෙන් ගිහිල්ලා බැලුවාම ටයර් එකේ පිට කට්ට රටාව ඉතාමත්ම ගැඹුරුයි. ඇතුල් පැත්තේ මේ ලෝක දෙයක් නෑ. ඉතින් ඒක එහෙම ඒක සිද්ධ වෙන්නේ කාර් එකේ තියෙන ගැටලුවකට නේ. රෝද එකෙල්ලේ කියන එක වෙනස. ඒක නෑ ඉංග්‍රීසියෙන් කියනවා අලයින්මන්ට් කියලා. ඒ රෝද දෙක ඉස්සරහා රෝද දෙකයි පස්ස රෝද දෙකයි තියෙන්න ඕනේ යම්කිසි කෝණ වගේ
අස්සේ. මේ කෝණම් පද්ධතිය හසුරවන්න පහසු වෙන්න නේද?
ඔව්. මේ කෝණ වෙනස් වෙනවා පාවිච්චි කරන පාරේ හනුව ඒ සුක්කානම් පද්ධතිය තියෙන යකඩ කොටස් ගෙවීම නිසා මේක වෙනස් වෙනවා. ඒක හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ටයර් එක ඇතුල් පැත්ත සම්පූර්ණයෙන්ම ගෙවිලා. එතකොට දැන් මේ කතාව කිව්වහම පාරිභෝගික බලාපොරොත්තු වෙන්නේ කවදදාකත් ටයර් එකක් මාරු කරනවා. මොකද සමහර කාලවල ටයර් එකක් හුඟක් ගණන් ඩොලර් 400ක් විතර වගේනවා මේ එක ටයර් එකක් සමහර මෝටර් රථවල. ඒත් කවහෙත්ම බලාපොරොත්තු වෙන්නේ ටයර් මාරු කරනවා. මම ගිය අවුරුද්දේ ටයර් මාරු කළා නේ. මම මේකට අවුරුදු මාරු කරන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ගේ හිත රිදෙනවා. එහෙම දෙයක් කිව්වහම. ඉතින් ඒක පැහැදිලි කරලා දෙන්න. ඒක පැහැදිලි කිරීමෙන් තමයි ඔහුගේ හිත රිදෙන්නේ නැහැ, අපේ හිත රිදෙන්නේ නැහැ. අවසානයේ ඔහු තීරණය කරනවා දැන් මේක මේ පරීක්ෂණේ සමත් වෙන්න නම් මට අලුත් ස්ටිකර් එකක් විදුලිය අලෝ ගන්න පුළුවන් වෙන නම් මම මේ ටයර් එකක් හරිය කීපේ හරි මාරු කර යුතුයි. ඔහු හොඳ හිතින් ඒක කරන්නේ. ඉතින් ඒක තමයි මෝටර පරීක්ෂකයෙක්ගෙන් විය යුතු සේවාව. කලාතුරකින් වෙලාවක එහෙම සේවාවක් ලබා ගන්න අමාරු වෙන අවස්ථාවල් එන. ඒ අමාරු වෙන අවස්ථාව තමයි සමහර උදවිය මේ පරීක්ෂකයන් විදියට සමත් වෙලා එන්නේ ඔවුන් තුළ මේ මෝටරත් අලුත් වෙඩියා කිරීම පිළිබඳව
අවබෝධයකින් තොරව.
එතකොට ඒ කියන්නේ මෝටරත්යත් එක්ක කතා කරන භාෂාව එච්චර බැහැ.
දැනුම තියෙනවා අවබෝධය මැද.
ඔව්. ඉතින් ඒ වගේ අවස්ථාවල් වලදී මෝටරත් පරීක්ෂකයයි මේ වාහනේ අයිතිකාරයයි අතර තර්ක විතර්ක ඇති වෙලා හිත හොඳ නැතිවීම සිද්ධ වෙනවා.
පැහැදිලි කිරීම නිවැරදි වුණොත්.
ඔව්. ඉතින් ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. එකක් මේ රටට ඇවිල්ලා ඉන්න විදේශීය ශ්‍රමිකයන් තුල සමහර ළඟ ඒ මානුෂිකත්වයේ කෙනෙක් ටිකක් අඩුයි. ඉතින් ඒ වගේ ඇත්තක ගනුදෙනු කිරීමේදී හිත් කලකිරීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකට
ඒක ව්‍යාපාරවල
තියෙන ස්වභාවයක්.
හොඳයි ඉන්දුසිරදන මහත්තයා, ඉතින් අපිට තවත් ගීතයකට යන්න කියලා හිතුණා. ඔබතුමා කැමති ගීතයක් තියෙනවා නම් තව අපිට ගීතයක් මේ අවස්ථාවේදී වාදනය කරන්න පුළුවන්. අපි ඊළඟ තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ යන්න ඒකට ප්‍රථම.
ඔව් මම කැමතියි පුන්සිට සොයිස මහත්මයාගේ මේ බස් නැවතුම කියන ගීතයට.
හොඳයි. අපි මේ සින්දුව දැන් අහලා බලමු. Thank you.
ශ්‍රී ලංකා සංගමයේ ගෙනෙන හෙළමීර ප්‍රසංගය ලබන සෙනසුරාදා එනම් 28 වෙනි සෙනසුරාදා සවස 6:30ට ඇවුන්ඩේල් පාසල් ශාලාවේදී පැවැත්වේ. නැටුම් ගැයුම් සහ රංගනයෙන් පරිපූර්ණ නව මුහුණුවරකින් එන මෙම ප්‍රසංගය සඳහා ඔබගේ ප්‍රවේශ පත්‍රය අදම වෙන් කරවා ගන්න. එක් පුද්ගල ප්‍රවේශ පත්‍රයක් සඳහා ඩොලර් 20ක් සහ එක් පවුලක් සඳහා ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 30ක් වශයෙන් මිලදී ගත හැක. මෙම හෙළමිහිරෙන් ලැබෙන සීලු ආදායම් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආධාර සඳහා ප්‍රදානය කිරීමට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ බලාපොරොත්තු වෙයි. මෙම මහඟු කාර්යාවයට ඔබත් ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන අපිත් සමග එකතු වෙන්න. අමතක කරන්න එපා දිනය 28 සවස 6:30ට ස්ථානය ඇවොන්ඩේල් රංගන ශාලාවේ. අපි ඔබ එනකම් බලා සිටිනවා. හෙළමීරත් සමග සතුටු වෙන්න.
ඕ අපගේ වෙබ් අඩවිය www.oslaoakland.net.nz.
නැවතත් අපි අපේ සාකච්ඡාවට ආවොත් ඉන්දු මහත්මයා,
තව මේ වාහනයක මේ වොෆ් එක ආශ්‍රිතව මේ පරීක්ෂණවලදී ඔයාට පාරිභෝගිකයන් විසින් කරන ලද සාමාන්‍ය පහසුවෙන් නොදෙනුවත් කමින් කරන මොනවද අතපසුවීම් වැරදි මොනවද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද ඒක ප්‍රයෝජනවත් වෙයි මේ වැඩසටහන අහන අපේ රසිකයන් වෙනුවෙන්
ඉතින් වාහන පාවිච්චි කරන අයට ඉතා පහසුවෙන් තමන්ගේ වාහනේ මේ මූලික දේවල් හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලා ගන්න පුළුවන් මාස 3කට සැරයක් විතර වගේ විනාඩි 5ක් වැය කළොත් තමන් යන වාහනේ වෙනුවෙන් උදාහරණයක් ගත්තාම එයාට එයාගේ ගෙදර සමාජයකට හරි යාළුවෙකුට හරි කියන්න පුළුවන් වාහනේ තියෙන ඔක්කොම ආලෝකන පද්ධති දාන්න කියලා එළියේ ඉඳලා එක්කෙනෙකුට බලන්න පුළුවන්. ඒතර මේ විශේෂයෙන්ම පිටිපස්සේ තියෙන මේ අර තිරිංග වලට වැඩ කරන බ්‍රේක් ලයිට්ස් කියලා කියන්නේ දැන් ඒවා පත්තු වෙන්න තියෙනවා. ඔව්. එතකොට ඒවා පරීක්ෂා කරලා ඒක පත්තු වෙන්න නැත්නම් Tamanටත් ගෙදර ඉඳලා මේක මාරු කර ගන්න පුළුවන් මේ මහ ලොකු දේවල් නෙමේ මේ එකක් දැන් නද ගුරුවරයෙක් ඉන්නවා YouTube එකේ YouTube එකේ තියෙන ඕනම දෙයක් හොක් කරන එක ඒක ටයිප් කරන එක විතරයි කම්පියුටරේ එතකොට how to replace stop light bulb කියුවාම ඒ කාර් එකේ වර්ගයක් කියලා ගෙවුවනම් ඒක හරියටම කියලා තමන්ට ගෙදර ඉඳලා තනියෙන් කරගන්න පුළුවන් ඔය ප්‍රසිද්ධම කඩ තියෙනවා මේ මෝටර තමතර කොටස් විකුණන ඒකකට ගිහිල්ලා තමන්ටම ඉදිරි ගන්න පුළුවන් ඊට පස්සේ මේ වයිපර්ස් වලට හරියටම අසමත් වෙනවා දැන් වයිපර් එක වැඩ කරන්නත් ඕනේ වින්ඩ්ෂීල්ඩ් එකට මේ වාමුවාවට වතුර විදින ක්‍රමය වැඩ කරන්නත් ඕනේ ඉතින් ඔය දෙකම වැඩ කලේ නැත්නම් ඔය එකක් විතරක් වැඩ කළොත් අසමත් වෙනවා. ඉතින් ඒක Tamanටම තනියෙන් කරගන්න පුළුවන් එකක්. වතුර විදින්නේ නැතුව ඉන්නේ සමහරට වතුර නැතුව ඇති අර බෝතලේ. ඉතින් ඒකට
හරි ගෙදරදී නිවැරදි කරගන්න පුළුවන්. ඒ වතුර ටික දාලා වීදුරුව පිහදගන්න නැති නිසා ලොකු අනතුරකට මාජර වෙන්නත් පුළුවන් නොපෙනීම නිසානේ.
ඔව්. දැන් ඔය වයිපර් එකේ තියෙන රබර් එක. ඒක ඉරිලා නැත්නම් හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් ඔකට ඔය ග්ලාස් ක්ලීනර් වගේ පොඩි ලික්විඩ් එකක් දාලා රෙදි කෑල්ලකට පිය දැම්මම රබර් එක ඒක ආයේ සෑහෙන කාලයක් ආරක්ෂා වෙලා තියෙනවා.
බොහොම තියෙන දෙයක්.
ඒක Tamanට ගෙදර ඉඳලා කරගන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ මේ ටයර්ස් වල තත්ත්වය සාමාන්‍ය මාස 6කට සැරයක්වත් පරීක්ෂා කළ බලනවා නම් Tamanට පුළුවන් ඉස්සරහ රෝඩ් එක බලන්න කාර් එක ස්ටාර්ට් එකේ තියලා පාකින් එකට දාලා හෑන්ඩ් බ්‍රේක් එක ක්‍රියාත්මක කරවලා මේ ස්ටීරින් එක හරවලා රෝඩ් එක පැත්තකට සම්පූර්ණ හරනවා ලොක් එකට ගන්නවා කියලා කියන්නේ ස්ටීරින් එක සම්පූර්ණ එක පැත්තකට හරනවා ඊට පස්සේ කාර් එකෙන් එළියට බැහැලා ගියට පස්සේ ඉස්සරහ රෝඩ් එක හොඳට පේන්න ගන්නවා ඇයි එළියට ඇවිල්ලා තියෙන්නේ එක පැත්තකින් එළියට ඇවිල්ලා තියෙන ඉස්සරහ රෝඩ් එතකොට අපිට පුළුවන් කියන්න මේක ගෙවිලද නැද්ද කියලා කියන්නේ ඉතින් ඕකට යෝගයක් වශයෙන් මේ පොලිසියයි නවසීලන්තයේ පොලිසියයි මේ ඉනිසිටි එකයි ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි එකතු වෙලා මේ හැම පාරිභෝගිකයෙකුටම දෙන්න කියලා කී ටැග් එක.
ඔව් ඒක
නොමිලේ දෙන්න. ඒක හැම වොරන්ට් ඔෆ් ෆිට්නස් එකක් කළාම ඒ ආයතනෙන් නොමිලේ දෙනවා ඒක. ඒකේ ඒ කී ටැග් එකේ තියෙනවා තමාටම තනියෙන් ටයර් එකේ කට්ටෝල ගැඹුර කොච්චරද කියලා පරිසර. දැන් එහෙම එකක් Taman ළඟ නැත්නම් Taman වොරන්ට් ඔෆ් ෆිට්නස් වලට යන තැනින් ඉල්ල ගන්න. ඒක නොමිලේ දෙන එකක්. ඒක හරි වටිනවා Tamanටම මේ ටයර් එකේ හොඳ නරක හොයා ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්ස
මට හිතෙනවා මේක වෙන්නේ
හරියටම හරි ඔක තමයි
මේ අපි පාරිභෝගිකයන්ටත් බලා ගන්න පුළුවන් නම් හොඳයි. මේ
නොමිලේ දෙන්නේ
බොහොම වටින දෙයක් කී ටැග් එකක් මේක. හොඳයි.
ඒ වගේම පිටිපස්ස රෝදත් අපිට බලන්න පුළුවන්. ඉතින් Tamanට පොඩ්ඩක් කාර් එකේ පිටිපස්සට ගිහිල්ලා මේ කාර් එකේ සනවත්තල යට පාත්තල බලන්න පුළුවන් නම් ටෝච් එකකුත් පාවිච්චි කරලා මේ කාර් එකේ පිටවස රෝද්දවල තත්ත්වය පරීක්ෂා කරගන්න පුළුවන්. ඊට අමතරව
මට හිතෙනට ඇනිසල පොඩි දෙයක් තියෙනවා ඉදත් තව එකක් කියන්න. දැන් ඉදු මේ සෑම වාහනයකම ආරක්ෂක පටි පද්ධතියක් තියෙනවනේ සීට් බෙල්ට් කියලා කියන්නේ. මේ සීට් බෙල්ට් එක ඉතාලම පහුගිය කාලේ ලොකු ආందోళනයකට ලක් වුණා. මේ දර්ගවිල් පැත්තේ වෙච්ච එකක් තාමත් තියෙනවා. ඒක නිවැරදි පරීක්ෂාව නොකරපු නිසා ඒ සීට් බෙල්ට් එක නිවැරදි තත්ත්වෙ නොතිබිච්ච නිසා ලොකු අනතුරක් සිද්ධ වෙලා වෙච්ච වෙලාවේදී ඒ රියදුර බිය යනවා. ඒකත් එක්කම ඒක තීරණය කරන ඉන්වෙස්ටිගේෂන් එකේදී පරීක්ෂණයේදී මේ වරට් ඔෆ් ෆිට්නස් එක හරියට සිද්ධ වෙලා නැහැ කියලා. ඉන්ටුට මොකද හිතන්නේ දැන් මේ වගේ සීට් බෙල්ට් එක දෙයක් කරොත් මේක ටිකක් කොස්ට් එක මුදලක් යන වැඩක්. මේක හදිසි මාරු කරන්න ඕන. ඉතින් ඉන්දු කොහොමද මේ වගේ දෙයකදී මුණ දෙන්නේ? මේක කොහොමද පාරිභෝගිකයට මොකද්ද මේ සම්බන්ධයෙන් අවබෝධ කරගන්නේ?
සීට් බෙල්ට් ගැන යුද්ධයක් පහුගිය අවුරුදු 5 තුල නවසීලන්තයේ ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි එකේ තිබුණ යුද්ධයක් තිබුණේ කියලා මායි ප්‍රශ්න ගොඩක් ආවා. සීට් බෙල්ට් එකක් ජපානයේ එක නිෂ්පාදන ආයතනයක් මන්නම කියන්නේ. ඒගොල්ලෝ හදපු සමහර ඒ ප්‍රශ්න වගේක් තමයි. චීනෙන් ගෙන අපි නිෂ්පාදනය කරපු ඒ ප්‍රශ්න වගේක්. ඒ කියන්නේ ඒවට ඔක්කොටම පිළියම් හැදුවා. නොමිලේ හැම දෙයක්ම හැදුවා. දැන් ඔය ඒ දාගවිල වල වෙච්ච ප්‍රශ්නයක් තමයි සීට් බෙල්ට් බකල් එක හිර කරන්න බැරි කමක් තිබුණා. දැන් මම ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. මේ Tamanට තනියෙන් තමන්ගේ වාහනේ තියෙන සීට් බෙල්ට් හොඳද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි සීට් බෙල්ට් එක සම්පූර්ණයෙන්ම එලීට අදින්න. සම්පූර්ණයෙන්ම එලීට කරන මේක නවත්තලා පැතලි තැනක වාහනේ නවත්තලා තියෙනවා. එහෙම නැත්නම් එලීට අදින්න අමාරුයි. එලීට ඇදලා අතාරින්න. මේක රිට්‍රැක්ට් වෙනවා කියලා කියන ආපහු ඉතා ඉක්මනින් යන්න ඕනේ. ඉතයික් මනින් ආපහු
ස්ථානගත වෙනවද කියලා හිතෙනවා.
ආපහු සම්පූර්ණයෙන්ම ඉතිපිච්ච තැන්ටම යන්න ඕනේ. කියන්නේ මුල් තැන්ටම සීට් බෙල්ට් එක යන්න ඕනේ. ඉතින් එහෙම යන්නේ නැත්නම් ඒක ලෙඩක්. සීට් බෙල්ට් එක සම්පූර්ණයෙන්ම එලියට දාම එක නූලක් හරි එලියට එනවා නම් ඒක ඒක වැරදි. මොකද මේ ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි කියන කතාව තමයි නූල් කීපයක් වගේ එලියට ඇවිල්ලා තිබුණොත් මේක කැඩෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම කැඩිච්ච අවස්ථාවල අපි දැකලා නැහැ. නමුත් ඒගොල්ලන් නීතිය ඒකයි. ඒකට ඒක අයින් කරන්න එපා. තුන්වෙනි කාරණාව තමයි අපි මේ සීට් බෙල්ට් එක ඇදලා අරගෙන අපි ඒක හයි කරනවානේ තව කොටසකට ඉගෙන අපි කියන්නේ බකල් එක කියලා. මේ බකල් එකට හයි කළාට පස්සේ අතින් එලියට ඇදලා බලන්න පුළුවන්. අතින් හයියෙන් එලියට ඇදලා බලන්න පුළුවන්. ඒ ඇද්දාම ගැළවිලා එන වෙලාවල් තියෙනවා. එහෙම වෙනවනම් ඒක ආරක්ෂාවක් නැහැ. ඒ කියන්නේ මේ බකල් එක ගෙවිලා ඒක. මේ බකල් එක මාරු කරන දේ. නමුත් ඔක මේ පරීක්ෂණයේදී අනිවාර්යෙන් කරන දෙයක්. අපි අත් දෙකෙන්ම අදිනවා බකල් එක. මේ සීට් බෙල්ට් එක ගැළවිලා ඉද කියලා බලන්න. එහෙම එනවනම් ඒක තමන්ට කොහෙත්ම ආරක්ෂාවක් නැහැ. ඉතින් එතකොට මේ නවසීලන්තයේ සීට් බෙල්ට් ගන්න පුළුවන් තැන් තියෙනවා මේ අනුමත කරපු තැන්. හැබැයි ඒකේ හරිය තැන තියෙන්නේ ක්‍රයිස්ට් චර්ච් වල තමයි. මේ අලුත් සීට් බෙල්ට් එක හරිය විදිහට සාතික් කළා විකුණන ස්ථානය. ඊට අමතරව මේ පෙන්රෝස් වල ඕක්ලන්ඩ් වල තියෙනවා තැන් කීපයක් නවීන අලුත්ම සීට් බෙල්ට් ගන්න පුළුවන්. ඉතින් තමන්ගේ වාහනේ සීට් බෙල්ට් එක නරක් වුණා කියලා කිසිම බය වෙන්න එපා. මොකද ඒ කොටස් අලුතෙන් හොයා ගන්න තියෙනවා පැහැදිලිවම ඕන තරම්.
එතකොට ඉන්දු දැන් අපිට අපි දැන් අපි දකිනවා මේ වොලන්ට් ඔෆ් ෆිට්නස් වලට ගියහම ඒ පරීක්ෂකවරයා වාහනේ ඇතුළට නැගලා ඩෑෂ්බෝඩ් එකේ තියෙන කියන්නේ යම්කිසි ලාම්පු සහ ඒ යම්කිසි දේවල් පිළිබඳව පරීක්ෂණයකට වාජනය කරනවා. ඒ මොනවද ඒ පරීක්ෂණයට වාජනය කරන්නේ?
ඔව් වාහනේ ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකේ අපි කියන ක්ලස්ටර් එක කියලා.
ක්ලස්ටර්
එකේ ඇතුලේ තමයි ඔය මේ අපි ඉස්සර සිංහල කියන මීටර් කියලා. ඒක වේගය පෙන්වන මීටරේ වේගමානය. එන්ජින් මේ වේගය පෙන්වන එකක් රෙවොලූෂන් කවුන්ටර් එක. එතකොට ටැංකියේ තියෙන ඉන්ධන ප්‍රමාණය පෙන්වන තව මේ මානයක් තියෙනවා. ඊට පස්සේ එන්ජින් එකේ උෂ්ණත්වය පෙන්වනවා. ඊට අමතරව තව තව ඒවා තියෙන්න පුළුවන්. ඉතින් ඒ අතරතුරේ මේ රතු පාට, නිල් පාට, කොළ පාට, කහ පාට, මේ තැඹිලි පාට වගේ ඒවට කියන්නේ අපි ඉන්ඩිකේටර් ලෑම්ස් කියලා ඒවා හයි කරලා තියෙනවා. දැන් මේකෙන් වොරන්ට් ඔෆ් ෆිට්නස් වලට අදාළ වෙන ප්‍රධාන ඉන්ඩිකේටර්ස් කීපයක් තියෙනවා. ඒවා නිරන්තරයෙන් දැල්විලා තියෙනවා නම් වාහනේ දහවනේදී ඒක ආරක්ෂිත වාහනයක් නෙමෙයි. ඒකෙන්
කැරි ෆෝල්ට් එක කරි ගැටලු සහිත තැන.
ඔව් ඒකේ දැන් උදාහරණයක් ගත්තාම හැම වාහනයකම තියෙනවානේ ABS බ්‍රේක් ක්‍රමයක්
පද්ධතියක්.
ABS බ්‍රේක් ක්‍රමේ වැදගත්කම තමයි පාර ලිස්සන වෙලාවකදී විශේෂයෙන් හිම තිබුණොත්, අයිස් තිබුණොත්, වතුර වැටලා තිබුණොත්, එහෙම නැත්නම් තෙල් තිබුණොත්, එහෙම නැත්නම් මඩ වගුරේ වතුර මොන හරි පාරක අපි වේගෙන් ගිහිල්ලා වැට කිලෝමීටර් 50ට 60ට 100ට ගිහිල්ලා අපිට නවත්ත ගන්න ඕන නම් ක්ෂණිකව අපි එකපාරට බ්‍රේක් පැඩල් එක තද කරනවා. ඒක තමයි මතක් වෙන එකම දේ. මේක වාහනේ නවත්ත ගන්න. දැන් මෙතෙන් දෙන්නේ රෝද හතරම නවතිනවා. වාහනේ බ්‍රේක් පද්ධතිය හොඳ නිසා. දැන් වේගෙන් ආපු වාහනයක රෝද හතර නැවතුනොත් එහෙම ඝර්ෂණයේ අඩු නිසා ටයර් එකයි කාර් පාරයි පොළොය අතර මේ වාහනේ තමන් කැමති පැත්තකට යනවා. ස්ටියරින් එකෙන් හරවලා තමන් කැමති පැත්තට ගන්න බෑ.
පාලනය කර හසුරුව ගන්න බැරි
වෙනවා. ඔව් මේක ඉතා පැරණි තාක්ෂණයක් ඉතින්. හරිද? ඉතින් යුරෝපීය තමයි මේක පළවෙනි ක්‍රමයේ පළවෙනි වතාවට මේ ABS බ්‍රේක් ක්‍රමය හොයාගත්තේ. නමුත් දැන් හොයාද්දි ගුණ වෙලා තියෙනවා. එතෙන්දි කරන්නේ ABS එකෙන් කරන්නේ බ්‍රේක් එක අතාරිනවා. ඩ්‍රයිවර්ට හොරෙන්. දැන් ආයිමත් රෝද හතර කරගෙන පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? ස්ටියරින් එකෙන් ආයිමත් ස්ටියර් කරනවා. අපිට ස්ටියරින් එකෙන් අර අපි වාහනේ ලිස්සගෙන යනවා නම් ගහ හක් පැත්තට අපිට ස්ටේන හරල ගහෙන් අනිත් පැත්තට ගන්න පුළුවන්. ඒතර දැන් වාහනේ ආයෙමත් වේගින් යන්න ගන්න ඕනේ. ඒතර ඩ්‍රයිවර්ට අතර ආයෙමත් බ්‍රේක් කර. ඒතර ආයෙ රෝදනව තියෙනවා. ආයෙ බ්‍රේක් එක අතාරිනවා. ඉතින් මේක තප්පරයකට ඒ වෙන ප්‍රමාණය වෙනස් වෙන වේගයත් එක්ක අපි මු තප්පරයකට 25ක් විතර වගේ බ්‍රේක් එක වදිනවා. බ්‍රේක් එක අතාරිනවා. බ්‍රේක්. ඉතින් ඒකෙන් වෙන්නේ කොච්චර පාර ලිස්සුවත් බ්‍රේක් පැඩල් එක අපි උඩ කොච්චර වේගෙන් කකුල තද කරගෙන හිටියත් වාහනය ඉතා ඉක්මනින් නවතිනවා. ඒ වගේම අපිට ස්ටියරින් එකෙන් කන්ට්‍රෝල් කරලා වාහනේ පාරට ආපහු ගන්න පුළුවන්. ඒතකොට ඕක වැඩ කරන්නේ නැත්නම් ඩෑෂ්බෝඩ් එකේ පෙන්නවා ABS කියන ලයිට් එක ඇම්බර් කලර් එක. ඒ කියන්නේ මේ තැඹිලි පාටින්
තැඹිලි පාට
පෙන්නවා. ඒතකොට ඒක පත් වෙලා තිබුණොත් එහෙම දිගටම අකණ්ඩව වොරන්ට් ඔෆ් ෆිට්නස් එක පාස් වෙන්නේ නැහැ.
කියන්නේ ආරක්ෂිත වාහනයක් නෙමෙයි.
නැහැ. එතකොට ඒකෙදි හම්බෙන්නේ නැහැ. ඒක 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 අලුත් වෙලියක් ගන්න ඕනේ.
ඔය ABS කියන අකුරු තුනත් නමක් තියෙනව නේද?
ඇන්ටි ලොක් බ්‍රේක් සිස්ටම් කියන එක. ඒක පරණ වචනයක්. නමුත් දැන් ඒක වැඩි දියුණු වෙලා තියෙනවා. එතකොට කාට හරි හිතන්න පුළුවන් ආ මට මේ බල්බ් එක ගලවලා අයින් කරන්න පුළුවන් නේ. ඉස්සර වහනවල මේක දැන් LED තියෙන පරණ ඒවා පරණ ෆිලමන්ට් බල්බ් එකක් තියෙනවා. ඔක් ගලවලා අයින් කරන්න පුළුවන් නේ කියලා. නැහැ. මොකද ඉග්නිෂන් ඔන් කරාම මේ ලයිට් එක පත්තු වෙන්න ඕනේ. ඒ පරීක්ෂණය එක කෑල්ල. එක බලනවා. ඒ බල්බ් එක පත්තු වෙන්නේ නැත්නම් ඒත් ෆේල්. ඊළඟ හුඟක් වැදගත් එකක් තමයි මේ එයා බෑග් තියෙනවනේ. එයා බෑග් ලයිට් එක අකණ්ඩව පත්තු වෙලා තියෙනවා නම් ඒකත් ෆේල් වෙන කාරණාවක්. තිය එයා බෑග් එක එයා බෑග් ලයිට් එක පත්තු වෙලා තියෙනවා නම් අකණ්ඩව. ඉතින් ඒක ඒකේ වැරදි කරනවා තියෙන එකක් සීට් බෙල්ට් එකේ වැරද්දකට මේක එනවා. සීට් එකේ තියෙන සෙන්සර් එකකට වැරද්දකට එනවා. නැවතන් එයා බෑග් යුනිට් එකේ තියෙන වැරද්දකට එනවා. හුඟක්ම නිසාන් වගේ වේ හුඟක්ම කොමන් ප්‍රශ්නයක් තමයි ඔය ක්ලොක් ස්ප්‍රින් එක කියලා එකක් තියෙනවා ස්ටීරින් වීල් එකට යට. ඒකෙන් තමයි විදුලිය එන්නේ එයා බෑග් එකට එන්නේ. ඒක කැඩෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක අලුත් දෙයක් ගන්න ඕනේ. දැන් මේ මේ මෑතක ඉඳලා අලුත් නීතියක් ආවා ඉලෙක්ට්‍රොනික ස්ටෙබිලිටි කන්ට්‍රෝල් ESP. ඒක එක එක නිෂ්පාදක වෙන වෙන නම් වලින් කියන දැන් DTS කියලා තියෙනවා. BMW වගේ Mercedes ලා තව කට්ටියක්. ඒක අපේ ස්ටෙබිලිටි කන්ට්‍රෝල්. ස්ටෙබිලිටි කන්ට්‍රෝල් කියලා කියන්නේ මේ වාහනය කොච්චර අපි වේගයෙන් යන වාහනයක් අපි ස්ටීරින් එකෙන් එහාට මෙහාට එහාට මෙහාට හරවන්න උත්සාහ කළාත් වාහනය පාරෙම ඉන්නවා. වීසි වෙලා යන්නේ නැහැ කියලා කියන්නේ.
Stability control.
Stability control. උදාහරණයක් ගත්තාම අපි වේගෙන් යනවා මෝටර් වේගයෙන්. අපිට ඉස්සරහින් ට්‍රක් එකක් යනවා මීටර් 50ක් ඉස්සරහින්. ඒ ට්‍රක් එකේ තිබිච්ච පෙට්ටිය දඩස් කරලා පාරට
වැටෙනවා.
දැන් අපි මොකද කරන්නේ?
බ්‍රේක් කරන්න ඉස්සෙල්ලා ඒක
අපි බ්‍රේක් කරන ගමන් ස්ටීරින් එකත්
හරවනවා.
වාහනේ රෝල් වෙනවා. වාහනේ මෝටර් වේගයේ රෝල් වෙන්න ගන්නවා. මොකද මේ වේගයත් එක්ක හැරවුවාම වාහනේ රෝල් වෙනවා. එතකොට ඒක ලොකු අනතුරක්. ඊට පස්සේ තව වාහනවල හැපුණොත් එහෙම තවත් ලොකු අනතුරක්. දැන් මේ ස්ටෙබිලිටි කන්ට්‍රෝල් එකෙන් කරන්නේ රියදුරා ඒ වගේ අවස්ථාවක මොන තීරණයක් ගත්තා වාහනේ පාරේ තියාගෙන ඉන්නවා. ඒක තමයි ඉලෙක්ට්‍රොනික ස්ටෙබිලිටි කන්ට්‍රෝල්. දැන් නවීන මේ නවසීලන්තයේ අලුතෙන් ලියාපදිංචි කරන්න දෙන්නේ ස්ටෙබිලිටි
කන්ට්‍රෝල් කරන්න දෙන්නේ නැහැ නේද? ඒක නෑ.
ස්ටෙබිලිටි කන්ට්‍රෝල් තියෙන විතරයි. ওই ලයිට් එක පත් වෙලා තිබුණොත් එහෙම ESP කියන ලයිට් එක ඒකට ටොරොන්ටෝ ෆිට්නස් එක ෆේල් වෙනවා. ඒක ඒක හදන්න ඕන. ඒක ABS එකත් එක්ක නෑකමක් තියෙන පද්ධතියක්. සමහර ABS සෙන්සර් එක ප්‍රශ්නයක් තිබුණොත් EPS එකත් දිගටම පත් වෙලා තියෙන පුළුවන්. ඒ ඒවා ඒවා හොඳ හොඳ වැඩ ඇත්ත වශයෙන්ම කියන මේ මාර්ගයේ තියෙන වාහන ඉතා ආරක්ෂාකාරී විදිහට තියෙන එක. ඒ වගේම මේ රජය ගත්ත පියවරත් හරිම හොඳයි. දැන්ට අවුරුදු අවුරුද්දකට තරව කලින් ඉඳලා අලුතෙන් එන් රෙජිස්ටර් වෙන හැම වාහනයක්ම EPS තියෙනවා. ඉතින් ඒකෙන් පළපුරුද්ද අඩු තරුණ රියදුරෙක් වුණත් මාර්ගයේදී කලබල වෙලා ස්ටීරින් එක එහාට මෙහාට හරවන්න පටන් ගත්තොත් කාර් එක පරිස්සම් වෙලා පාරේ ඉන්නවා. පෙරලෙන්නේ නැහැ. ජීවිත ආරක්ෂා කරලා දෙනවා.
ඒ කියන්නේ මහජන ආරක්ෂාව සුරක්ෂිත වෙනවා.
ඔව්.
දැන් එතකොට මේ ඉන්දු මට ඒකම තව පොඩි දෙයක් දැනගන්න කැමතියි. දැන් මේ වාහනේ ක්ලීසින් ඒ කියන්නේ වටේ තියෙන වීදුරු පද්ධතිය ඕකෙත් තියෙනව නේද? ඕකෙත් තියෙනවනේ. දැන් අර CVA ඒරියා එතකොට ඕකෙ තියෙන. දැන් මොකද නවසීලන්තේ බහුලව අපිට එන දෙයක් තමයි මේ පාරිභෝගිකයන්ට වොෆ් එක ෆේල් වෙන එක හේතුවක් වෙන ස්ටෝන් චිප් කියන එක අර ගල්පතුරු වැදීම නිසා. ගොඩක් මොර මේ ස්ටේට් හයිවේස් වල වගේ යනකොට ඒ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගැන මේ මොනවද වට දෙන්න පුළුවන් අපේ පාරු මේ අපේ අසන්නන්.
ඔය ප්‍රශ්න එන්නේ හුඟක් මෝටරේකේම දුවන වාහන වලට. ඒවැ අර තරපාරෙන් එනවා චූටි ගල්. ඒ ගල් ඇවිල්ලා වීදුරේ වදිනවා. විශේෂයෙන් ඉස්සරහ ලොකු ට්‍රක් එකක් ගියොත් එහෙම අපි වීදුරේ චූටික් ගලක් දෙකක් වදිනවා. දැන් මේ වැදීමෙන් වීදුර කැඩිලා යන්නේ නැහැ. නමුත් වීදුර හැරෙනවා. වීදුර එළිය පැත්තෙන් හැරෙනවා. මේ වින් ස්ක්‍රීන් එක මම මේ කියන්නේ. වින් ස්ක්‍රීන් එක එළියෙන් වලක් හදනවා. මේ හදන වල එක එක හැඩතල වලට මකුළු දැලක ආකාරයට එහෙම නැත්නම් අස්සේගේ ලාඩමක ආකාරයට ඒ වගේ ආකාර ගණනාවක් මේ අපි හොයාගෙන තියෙනවා. මේ අපි නෙමෙයි නවසීලන්ත මේ මේ ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි එකකින් ඒවයි තියෙන පුළුවන් ගැඹුරක් තියෙන පුළුවන් දිගක් තියෙනවා. ඒ ගැඹුරයි ඒ දිගයි අපි මනිනවා චූටි මේ මිනු උපකරණකින් මේක මනිනවා. ඒ ප්‍රමාණයට වඩා වැඩි නම් ඒක අසමත් වෙනවා. ඒතර වීදුර ඕනනම් ඒ වීදුර රිපෙයා කරන්නත් පුළුවන්. නමුත් ඒ ප්‍රමාණයට වඩා වැඩි නම් වීදුරක් මාරු කරන්න ඕනේ. ඉතින් ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි හුඟක් මේ වාහන රක්ෂණය කරන සමාගම් වල වින් ස්ක්‍රීන් එක නොමිලේ මාරු කරලා දෙනවා. මේ ඒගොල්ලන්ගේ තියෙන එක්තරා
ක්‍රමයකින්.
ඉතින් තමන් ඉන්ෂුරන්ස් එකක් දානකොට වින් ස්ක්‍රීන් කවර් එක කියන එකක් ගන්න. එතකොට එහෙම ඩැමේජ් එකක් වුණොත් ඒක නොමිලේ මාරු දෙන්නම ඇවිල්ලා මාරු කරලා දීලා යනවා වීදුර. තමන් සල්ලි ගේනවා.
එතකොට පිස්සර කරත්තේම සෑම රක්ෂණයකම වින් ඉතිරිපස්ස මේ කියන්නේ වින් ස්ක්‍රීන් එක ඇතුළත් නැහැ. ඒක අපි කියන්න ඕනේ අහනවා අපි නේද ඒක. මේක ඇතුළත් කරනවද?
ඒක ඇතුළත් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මෝටරවේකේ නිතරම ධාවනය වෙනවා නම් ඈත යනවා නම් ඔය ප්‍රශ්නේ ඇති වෙනවා. දැන් ඒක නිසා තමයි ඔය ට්‍රක්ස් වල එහෙම ඉස්සරහ දැලක් දැකලා ඇති.
ඔව් ඔව් ඔව්.
ලොකු ට්‍රක්ස් වල ඉස්සරහ වීදුරට යටින් ලොකු දෙලක් ගහලා එකෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි ගල් එන එක අඩු කරගන්න.
දැන් අපි ගොඩක් කරුණු කාරණා කතා කරා. ඒ වගේම දැන් අපිට ඉදුට මොනවද කියන්න පුළුවන් දැන් මේ යන මගින් සහ මේ වාහනේ ඇතුලේ දැන් අපි දැකලා තියෙන චයිල්ඩ් සීට්ස් එහෙම තියාගෙන යනවා. ඒ දේවල් සම්බන්ධයෙන් අපේ අසන්නන් වෙනේ මොකද්ද කියන්න පුළුවන්? ඒගොල්ලන්ට ඒක සුරක්ෂිතව යන්නත් නිවැරදිව ධාවනය කරගන්නත් ඒ මොනවද තියෙන්නේ ඔෆ් ස්ටෑන්ඩඩ්
එක? චයිල්ඩ් සීට් එකක් හයි කරනකොට ඒකේ ප්‍රධානම තැනක් තමයි ඒ සීට් එකේ පිටිපස්ස තියෙන පොඩි බෙල්ට් එකක්. ඒ බෙල්ට් එක ගිහිල්ලා වාහනේ ස්ට්‍රක්චර් එකේ තැනක හයි වෙනවා. ස්ට්‍රක්චර් එක කියලා කියන්නේ මේ ඉතාමත්ම ශක්තිමත් තහඩුවක තමයි මේක හයි කරන්න ඕනේ. ඉතින් ඒකට මේ කිට් එකක් එනවා මේ සීට් එකත් එක්ක. එතකොට ඒක දන්න ඒ තාක්ෂණයේ දන්න
පුදුකලක්
තියෙන කෙනෙක්. එයා තමයි දන්නේ මේ තහඩුවේ හයිය ස්ට්‍රක්චර් එකේ හයිය තැන් කොයිද කියලා. එහෙම තැනක් ඔයලා ඩ්‍රිල් එකකින් විදලා නේද දාලා හයි කරන්න බෑ. ඩ්‍රිල් එකකින් විද්දොත් එහෙම කාර්කේ තහඩුව ඩ්‍රිල් එකකින් විදින්න බෑ. ඒ විද්දොත් එහෙම ඒක ආරක්ෂාව නැහැ කියලා ඒක අසමත් වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ සඳහා තැන් තියනවා මේ නිෂ්පාදකයෝම හදපු. ඉතින් ඒ හරිතැනට මේ සීට් එකේ මේ සීට් බෙල්ට් එක හයි කරගන්න ඕනේ. ඉතින් සමහර වාහනවල ඒ තැන හොයන්න හරි අමාරුයි. ඉතින් ඒකට කැලි ගොඩක් ගලවලා ඇතුලේ සීට් ගලවලා ඒ තැන හොයාගෙන යන්න ඕනේ.
ඉතින් දැන් මේ සමහර මේ සීට් තියනව නේද ගත්ත කෙලිම අර බකල් එකටම ලොක් කරලා එහෙම දාන්න පුළුවන් ඒවා. ඒ වගේ ඒවා දැන් සමහර විට අපේ පාරිභෝගිකයෝ ඒ වගේ දැන් කලබල වෙන්න පුළුවන්. ඒක නිසා මේ
ඒ බූස්ටර් සීට් එක ඒකෙදී ප්‍රශ්නේ එන්නේ නැහැ.
ඒක ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒක කෙලිම අපේ සීට් බෙල්ට් එකටම තමයි හයි වෙන්නේ. ඔව්. එතකොට අපිට තව දැන් මේ වෝල්ෆ් ආශ්‍රිතව ඔබගේ මොනවද සාමාන්‍යයෙන් අත්දැකීම් එක්ක අපිට දෙන්න පුළුවන්? අපි අවසාන භාගයට වගේ මේ වැඩසටහන ඇවිල්ලා තියෙන නිසා මේ පණිවිඩය මොකද්ද දෙන්න පුළුවන්?
ඔව්. අපි හුඟක් වාසනාවන්තයි මෝටරත පාවිච්චි කරන්න. මොකද නවසීලන්තේ මේ කියමනක් තියෙන එක ගෙදරක හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාට කාර් හතරක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ පොදු ප්‍රවාහනය හුඟක්ම දියුණු නැහැ. මේ කෝච්චිත් තියෙනවා, බසත් තියෙනවා. නමුත් මිනිස්සු කැමති නැහැ යන්නේ. මිනිස්සු කැමති තමන්ගේ වාහනේ වන්න. එකක් රටේ ඉඳ තියෙනවා කියලා මම හිතනවා. රටේ ගිහිල්ලා කාර් පාක් කරගන්න ඉඳ තියෙනවා මේ සිටි එක ඇතුලේ නැතුණාට. ඉතින් ඉස්සර ඉඳලම මිනිස්සු පුදුලා පුරුදුලා තියෙන වාහන පාවිච්චි. ඒතර එක ගෙදරක හතර දෙනෙක් ඉන්නවනම් ඒ හතර දෙනාට කාර් හතරක් තියෙනවා. එතකොට විශාල මෝටර සංඛ්‍යාවක් පාරේ තියෙනවා. ඒවා හරියාකාරව නඩත්තු උනේ නැත්තම් සමහර රටවල සිද්ධ වෙනවා වගේ විශාල අනතුරු සිද්ධ වෙලා විශාල මේ ජීවිත සංඛ්‍යාවක් නැති වෙනවා, ආබාධිත වෙනවා, මේ ඒ වගේ ගැටලු ඇති වෙනවා. ඉතින් ඒක නොවෙන්න මේ කරගෙන යන වැඩපිළිවෙල ඉතාමත්ම හොඳ ක්‍රමයක්. ඉතින් එහෙම ක්‍රමයක් අපි වෙන රටකින් ඇවිල්ලා ඒක අත්විඳින් ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මොකද අපි එළවන, අපේ දරුවෝ එළවන මොනරත ආරක්ෂාසයි. ඉතින් ඒ හේතුව නිසා මේ වොරන්ට් ඔෆ් ෆිට්නස් එකක් කියලා කියන්නේ ඉතා වටින කාර්යයක් කාර්යයක් මෝටරතේක හැම මාස 6කටම හරි අවුරුද්දකට සැරයක් හරි සිද්ධ කරන එක. දැන් ඔය මාස 6 අවුරුද්ද කියන එකේ වෙනස්කම වෙන්නේ වර්ෂ 2000ට කලින් 1999 හෝ 80 හෝ 70 හෝ 60 වර්ෂ 2000ට කලින් නිෂ්පාදනය කරපු ලෝකේ කොහේ හරි නිෂ්පාදනය කරපු මෝටරතයක් නව ශ්‍රීලන්තයේ තියෙනවා නම් ඒකට හම්බෙන්නේ මාස 6ක වළංගු වොරන්ට් ඔෆ් ෆිට්නස් එකක්. එතකොට අවුරුද්දක දෙයක් දෙපාරක් එක්ක. හැබැයි මේ නීතිය ආවේ දැන්ට අවුරුදු 5කට 6කට කලින්. ඊට කලින් ඊට වඩා වෙනස් හොඳ ක්‍රමයක් තිබුණා. දැන් ක්‍රමයේ ගැන මම නම් එච්චරම සතුටුදායක නැහැ නමුත් වර්ෂ 2000න් පස්සේ තියෙන මෝටරත වලට වසරකට එකපාරයි මේක කරන්න ඕනේ. මේ පරීක්ෂණේ ඊටස අප බ්‍රෑන්ඩ් නියු එකේ නවීනතම මෝටරයක් නියෝජිත ආයතනයකින් ගන්නොත් ඒකට අවුරුදු 3ක වොරන්ට් ඔෆ් ෆිට්නස් එකක් ලැබෙනවා. අවුරුදු 3ක් ඊට පස්සේ තමයි අවුරුද්දෙන් අවුරුද්ද කරගෙන යන්න ඕනේ. ඉතින් මේ හැම පරීක්ෂණයකදීම මෝටරයේ මේ හරියාකාරයෙන් පරීක්ෂා වෙනවා. එහෙම නොවෙන්න රජය විසින් විශාල ව්‍යාපෘතියක් මුළු රට පුරාම සාමාන්‍ය පරිභෝගිකයන් නොදන්න පද්ධතියක් මේ මෝටර පරීක්ෂකයන් තුල සිද්ධ වෙනවා. ඒක මහ දරුණු විශාල මේ පරිශ්‍රමයක් යොදනවා රජය විසින් මේ පරීක්ෂකයෝ
ස්ථාවර තත්ත්වෙන්
තමන්ගේ දැනුම හැමතිස්සෙම අලුත් වෙමින් මේ තත්ත්වෙන් පවත්වාගෙන යනවා. ඒක ඒක හොඳ ක්‍රමයක් අවශ්‍යයි. මොකද පරීක්ෂකයෙකුට අමතක වෙන්න දෙන්නේ නැහැ කිසිම දෙයක්. අතපසු වෙන්න බෑ. මොකද ජීවිතයක් එක නිසා සරණ කරන.
එතකොට මට අවසාන වශයෙන් ඉන්දුකින් අහන්න තියෙන තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට ඇයි මේ ශාස්ත්‍රීය මේ පරීක්ෂක නිලධාරියෙක් වෙන්න හිතුනේ? මම දන්නවා ආර්ථිකමය දෙයක්ත් තියෙනවා. ඒකට වඩා මේකට කැමැත්තකුත් තියෙන්න ඕනේ. මේක ලොකු හෙඩෙක් එකක්. ලොකු රිස්ක් එකක්. ඇයි වට මේක මේ හිතුනේ මේකට?
ඔව් මට කැමැත්තක් තමයි මුලින්ම ආවේ මේ සොයා ගැනීමට අවශ්‍ය වුණා. මේ සම්බන්ධව ඒකට හේතුව තමයි මම 2005 මේ රටට ආවට පස්සේ ඔක්ලන්ඩ් වල ඉන්නකොට මේ ඉතින් පාර යන වාහනය බලනවා. ඉතින් අපි කොහොමදත් නවත්තර තියෙන වාහන දිගක් කරකිනවා. ඉතින් ඒ ආසාව දෙන නිසා තාමත් ඒක තියෙනවා. ඉතින් ඒක නැති වෙන්නේ නැහැ. ඉතින් මම දැක්ක මේ අවුරුදු 10 15 20 30 40 පැරණි මෝටරත හරිම අලංකාරයට තියෙනවා. ඒතර ඒවා එලවන්න හම්බුනහම ඒක ඒ පදවනකොට ඒ තියෙන ආස්වාදේ ඒ විදිහටම තියෙනවා. එතකොට අපි මේක මොකක් හරි ක්‍රමයකින් උඩට උස්සල බැලුවොත් එහෙම යට හැම තැනක්ම බ්‍රේක් පද්ධතිය, සස්පෙන්ෂන්, ස්ටියරින්, චැසි එක, ඒ හැම එකක්ම තියෙන්නේ අර මේ රටේ නිෂ්පාදනය කරපු කර්මාන්තශාලාවෙන් එළියට ආපු තත්ත්වෙම තමයි තියෙන්නේ. දැන් මට ගැටලුවක් වුණා මේ කොහොමද මෙහෙම තියෙන්නේ? එච්චර පරණ වාහන මේ එච්චර ලස්සනට කොහොමද තියෙන්නේ? දුවන්නේ නැතුව. එහෙනම් ගෙදර හංගගෙන ඉන්නවා. අවුරුද්දේ සැරයක් එනවල එතකොට ඉදෙන්නේ නැහැ. හැම වෙලේ හැමදාමත් පාරේ දුවනවා මේ වාහන. එතකොට ඒක ගැන කරුණු හොයාගෙන යනකොට තමයි මේ මම දැක්කේ මේ රටේ තියෙන වොරන්ට් ඔෆ් ෆිට්නස් කියන එකක් කියන්නේ. ඊට පස්සේ මම ඒ ගැන විස්තර හෙව්වා. මේ ඉතින් වෙන වෙනම රටවල තියෙන ක්‍රමයි මේ රටේ තියෙන ක්‍රමයි සංසන්දනය කරලා බලුවාම මේ රටේ තියෙන හොඳ ක්‍රමයක්. එතකොට මට මේක ගැන ඉගෙන ගන්න ඕන නම් පොතක් දුන්න මං සේවය කරපු මේ සුබාරු ආයතනයේ නිලධාරියෙක් මට පොතක් දුන්න. මේ වොරන්ට් ඔෆ් ෆිට්නස් කියන්නේ මෙන්න මේක තමයි. ඒ පොත දැක්කම ඒ පොත මට උස්සන් ගන්නත් බැරි තරම් ලොකුයි. මම ගියා මේ පොතේ තියෙන ඔක්කොම ටික මං දැනන් ඉන්න ඕනේ මේ. ඔව් ඔක්කොම ටික දැනන් ඉන්න. ඉතින් මට මේක කියවන්න හරි කම්මැලි හිතුණා. පළවෙනි ගෙදර ගිනා පොත දුන්න මට ගෙදර ගිහින්. ගෙදර ගිහලා පළවෙනි කොළේ දෙක බලනකොට මට එපා වුණා. මේක මේ හරි විස්තර කරලා තියෙන හැම දෙයක්. නමුත් මම මේ ආසාව බලෙන් ඇති කරගත්තා. ඒක මම ඒ පොතම කියවුවා. ඒ පොතම කියවනකොට ඒකේ තියෙන විස්තර ඒක ලියපු ලේඛකයාවත් මම පස්සේ හොයාගෙන ගියා ඒ මහත්මයාව. පුදුමාකාර දැනුම් සම්භාරයක් මේක ඇතුළට දාලා තියෙනවා. ඉතින් දැන් ඒ පොත නැහැ. දැන් ඒ පොත අයින් වෙලා අපි ඒක පරිගණකයට අරගෙන තියෙනවා. දැන් පරිගණකයේ ඇතුළේ තියෙනවා මේ ඔය පොතම. ඉතින් එහෙම එකක් මේ නිර්මාණය කිරීම ගැන මගේ හිතේ තියෙන මහ පුදුමයක්. කොහොමද මෙහෙම දෙයක් ලිව්වේ කියන විශාල පොතක තියෙන කාරණා. ඒ හැම දෙයක්ම දැනන් ඉන්න ඕනේ පරීක්ෂක.
වොරන්ට් ඔෆ් ෆිට්නස් කියන එක ඉතාමත් වාහනයක වැදගත් අංගයක්. මේක නිසා තමයි වාහනේ නිවැරදි ධාවන තත්ත්වයෙන් පාරට සුදුසු ආකාරයෙන් අනිත් අයට ආරක්ෂිත ආකාරයෙන් ධාවනය කරන්න පුළුවන් වෙන්නේ කියන එක
පණිවිඩේ දෙන්න තමයි අපිට ඕනකම තිබුණේ. ඒක නිසා මේක හිතවත් කමටවත් දන්න කියන කමටවත් මේක මගහරින්නවත් උත්සාහ ගන්න එපා. ඒකට අහුම්කම් දෙන්න බලන්න හොයන්න අද ඕන දෙයක් අර මෙතුම කිව්වා වගේ Google තාක්ෂණයේ ඔස්සේ මේ හරි එහෙම නැත්නම් YouTube එකෙන් හරි පා ගන්න පුළුවන්. ඒ කරුණු කාරණා අරගෙන ඔබගේ ආරක්ෂාවත් මහා මාර්ගය තුර ධාවනය වෙන අනිත් මගීන් සහ වාහනවල ආරක්ෂාවත් එක ගැනීම සියලුම වාහන පදවන ඔබ අප සියලු දෙනාගේම පරම යුතුකමක්. ඉතින් එහෙමනම් ඉන්දු සිල්වර්ධන මහත්තයා ගොඩාක්ම ස්තුතියි. ඔබතුමා ඉතාමත් කාර්යබහුල කෙනෙක් මේ වැඩසටහනට පැමිණිලා අපිට ගොඩාක් කරුණු කාරණා කියලා දුන්නා. අපි මේ වගේම තවත් අලුත් වැඩසටහනක් අපි පාරිභෝගිකයන් වෙනුවෙන් මේ තාක්ෂණය පිළිබඳ වැඩසටහනකින් ආයි දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අපි එහෙනම් එක්සත් ශ්‍රී ලංකා සංගම වෙනුවෙන් ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ආයිබෝන්
ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ මාව මේ වගේ දෙයකට සහභාගී කරවා ගැනීම පිළිබඳව. මම හිතනවා මම ලැබපු ලොකු වාසනාවක් කියලා මේ ඔබත් සමග මේම සුවද සාකච්ඡාවක් පවත්වීම ලැබීම ගැන. ඉතින් ඔබටත් ඒ මහත්මයාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ඔබගේ අගය කිරීමත්. ඉතින් එහෙමනම් දාබර හිතවතුනි තවත් නිවෙන් වැඩසටහනකින් හරවත් දෙයක් රැගෙන ඔබගේ ආලින්දයට පැමිණුණු අපි අද ඔබ සමගන්න. මම චින්තක රණවීර අද මෙම වැඩසටහන පටිගත කිරීම අපට සහාය වෙත් විරාන් රණවීර සහ චිරත් රණවීර. ඉතින් නැවතත් දවසක අපි ඔබගේ ආලින්දයට පැමිණලා අලුත් කතා බහක යෙදෙමු. ආයුබෝවන්.
ගල්මල් Malpipun.